Honorable Shanta Bandara.
Karu Sabhapathitumani Bhumistuti. Visheshayenma ada Karu Janadhipathituma e wagema Akramathithumage pradhanathwayen vartamana aanduwa yojanawak idiripath karanne. Mang hitanne siyalu paksha nayakin samaga saakatcha karala e jaathika sabhawa pihituwima sambandhayen. Pasugiya kaale thuladi me rate athuna janathawage pelambimath ඒ වගේම රටේ පවතින ආර්ථික තත්ත්වයත් සැලකිල්ලට ගත්තාම විශේෂයෙන් පාර්ලි චම්පික කරු හිටපු අමාත්‍යව මතක් කරපු ආකාරයට අද රට ඉල්ලා සිටිනවා මේ රටේ දේශපාලන පක්ෂභේදකින් තොරව මේ රට වැටිලා ඉන්න තැනින් ගොඩනැගීම සඳහා සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි කියන ස්ථාව. ඒකදී වැඩියෙන් පාඩු වෙන්නේ කොයි පක්ෂයටද වැඩියෙන් පාඩු වෙන්නේ කොයි පුජ්‍යලයටද නායකයටද වැඩියෙන් ලාභ වෙන්නේ කොයි පක්ෂයටද වැඩියෙන් ලාභ වෙන්නේ කොයි දේශපාලන නායකයට කියනවට වඩා එහා ගිහිල්ලා මේ රට වැටී තිබෙන මේ ආගාධයෙන් ගොඩ ගැනීම වක්කීම මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225ටම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මේක සද්භාවයෙන් කළ යුතු කාර්යයක්. මේකදී ආණ්ඩු පක්ෂයේ හැටියට ආණ්ඩු බලයේ අපිට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නවා කියලා අපි ඒක පාවිච්චි කරන්න ගියොත් හැම තැනටම මම විශ්වාස කරන්නේ ඒක මේ වර්තමාන තත්ත්වයෙන් ගොඩ එීමට ඉතා හොඳ දෙයක් කියලා. ඒ නිසා අපි සියලු දෙනාම අවංක විය යුතු කාලයක්. අපි ඒ වගේම අපි සියලු පසුගිය ආණ්ඩු කාලයේ තුලදී ගත්ත වැරදි තීරණ ගත්ත හොඳ තීරණ පිළිබඳව ආවර්ජනය කළ යුතු කාලයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි පසුගිය කාලයේ තුලදී ගත්තාම මේ රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් අපි සියලු දෙනාටම හොඳ අවබෝධයක් තියෙනවා. හැබැයි අපිට එක අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් අපට වාසිදායක තත්ත්වයක් තියෙනවා. පසුගිය කාලය තුල අපේ රටේ ණය විශාල ප්‍රමාණයක් අරගෙන අපි ප්‍රාග්ධන වියදම් හැටියට විශාල වශයෙන් වියදම් කරලා තිබෙනවා. උදාහරණයක් හැටියට අපේ රටේ මාර්ග පද්ධතිය ගත්තොත් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මහා මාර්ග අමාත්‍යවරයා හැටියටත් අපේ රටේ මාර්ග පද්ධතියේ අති විශාල සංවර්ධනයක් පසුගිය කාලය තුල කළා. ඒ නිසා අපි දන්නවා අද අම්පාරට ගියත් ත්‍රිකුණාමලයට ගියත් කුරුණෑගලට ගියත් නුවරට ගියත් අනුරාධපුරයට ගියත් වවුනියාවට ගියත් ඔබතුමා නියෝජනය කරන යාපනයට ගියත් මේ සියලු දිස්ත්‍රික්කවල ගම් දනව්වල මාර්ග පද්ධතිය සැලකිය යුතු ප්‍රමාණය සැලකිය යුතු ආකාරයකට සංවර්ධනය වෙලා තිබෙනවා. මම ඒක කියන්න උත්සාහ දරුවේ ඒ නිසා මං විශ්වාස කරනවා තව අවුරුදු 20ක් ආසන්න කාලයක් යනකම් අපේ රටේ මාර්ග පද්ධතියට වෙනදා වියදම් කරපු දැවැන්ත මුදල අපට ඒ වෙනුවෙන් වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මධ්‍යම අධිවේගී මාර්ගය ඉතුරු කොටස හදලා අවශ්‍යම වුණොත් මුදල් හොයාගන්න පුළුවන්කම තිබ්බොත් මේ ආර්ථික අර්බුදයට ප්‍රශ්නයක් නොවන ආකාරයට රත්නපුරේට අධිවේගී මාර්ගයක් හදපුවා මං හිතන්නේ අධිවේගී මාර්ග පද්ධතියත් අපේ රටේ ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි විශේෂයෙන් මම එක උදාහරණයක් කිව්වේ මේ අපිට තියෙන අවස්ථා ටිකත් පාවිච්චි කරලා ඊළඟට අපි යා යුතු ගමන අපි සියලු දෙනාම තීරණය කරන්න ඕනේ. අපිට වෙන්නේ අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වෙලාවක්. හැබැයි අපි හැම ආණ්ඩුවකදීම අධ්‍යාපනයේ එන අධ්‍යාපන ඇමතුමා හෝ ඒ වෙලාවේ පවතින රාජ්‍ය නායකත්වයගේ සංකල්පයක් මත තමයි අපි ඒ වැඩපිළිවෙල හදන්නේ. ඊළඟ අධ්‍යාපන ඇමතිවරයා හරි රාජ්‍ය නායකයා ආපුවම ආයක වෙනස් වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි දැන් අපිට අවශ්‍ය වෙන්නේ එහෙම වෙනස් වෙන වැඩපිළිවෙලක් නෙමෙයි. 2040 වෙනකන්ද 2048 වෙනකන්ද අපට පැහැදිලි මාර්ග සිතියමක් අවශ්‍යයි. ඒ නිසා මේ රටේ ජාතික ආර්ථික මාර්ග සිතියමක අවශ්‍යතාවය තියෙන වෙලාවක තමයි මේ ජාතික සභාව ගැන කතා කරන්නේ. ඒ නිසා අපේ පක්ෂ නායකයෝ සියලු දෙනාට පුළුවන්. මොකද මෙතන ඉන්න ප්‍රධාන පක්ෂ වලින් තමයි මේ වර්තමාන ආණ්ඩුව යම් කෙනකින් බිඳ වැටුණත් නැවත මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂවල නායකත්වය අරගෙන තමයි ආණ්ඩු බිහි වෙන්නේ. අපි ඒක අවංකව පිළිගන්න ඕනේ. එහෙමනම් ඒ නායකත්වය මේ රෝඩ් මැප් එකේ හිටියොත් මේ මාර්ග සිතියම ආර්ථිකයට හදන මාර්ග සිතියම වුණොත් එක එකට දායක වෙලා කරොත් එහෙම නැත්නම් අධ්‍යාපනයට හදන මාර්ග සිතියම අපේ රටේ සංවර්ධනයට හදන මාර්ග සිතියම ඒ වගේම බලශක්තිය
විදුලිය ඒවට හදන මාර්ග සිටියමේ මේ සියලු පක්ෂ නියෝජනයන්ගේ අදහස් වලින් ඒ වැඩපිළිවෙල හැදුනොත් ආණ්ඩු මාරුණාට ඒක වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ දායකත්වය ලැබිලා තියෙනවා. ඔවුන්ගේ අදහසත් එකතු වෙලා තියෙනවා. ඔවුන් හිතන ආකාරයේ දර්ශනය ඒ පක්ෂවල තියෙන ප්‍රතිපත්තිත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට එක ගමනක් යන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා මේ ජාතික සභාව විශේෂයෙන්ම පිහිටවීම හරහා අර සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න දේශපාලනික වශයෙන් පක්ෂවලට යම් යම් අභ්‍යන්තර ගැටලු තියෙන නිසා ජනාධිපතිතුමා ආරාධනා කරත් ඒ සඳහා සහභාගී නොවුනත් මේ ජාතික සභාව හරියට කළමනාකරණය කරගත්තොත් වෙන දෙයක් ඕනේ නැහැ. අපේ ඉදිරි සැලසුම් ටික පක්ෂ නායකයෝ සියලු දෙනාම පක්ෂ එකගතාවෙන් හදාගත්තොත් 2048 අවුරුද්ද වෙනකොට පැහැදිලිවම මේ රට සංවර්ධිත රටක් කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැතුව ආර්ථිකයේ මහ බැංකු අධිපතිව පත් වෙනකොට එක විදියක්, මුදල් ඇමතිවරයා වෙනස් වෙනකොට තව විදියක්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මේ ආකාරයට වෙනස් වෙන්න ගියොත් කවදාවත් මේ රට ගොඩනගන්න බෑ. පසුගිය කාලේ දකපු අත්දැකීම් වලින් අපි බොහොම පැහැදිලිව කියන්නේ. ඒ නිසා පැහැදිලිව ජාතික මාර්ග සිතියමක් අපි ගොඩනගන්න ඕනේ මේ ආර්ථිකය සම්බන්ධයෙන් සහ අනිකුත් ප්‍රධාන විෂයන් සම්බන්ධයෙන්. සියලු පක්ෂවල නායකත්වයේ එකඟතාවය මත ඒක ගොඩනැගෙන එක අඛණ්ඩව කොයි ආණ්ඩුව ආවත් ඉදිරියට යන විදිහට ගියොත් මැලේසියාව දිනුනා වගේ, සිංගප්පූරුව දිනුනා වගේ, අද වියට්නාමයේ වේගෙන් නැගිටිනා වගේ ශ්‍රී ලංකාවට නැගිටින්න පුළුවන් අපිට අනිවාර්යයෙන්ම සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරන කාර්යභාරය අපි සියලු දෙනාට ඒකමතිකව කරන්න පුළුවන් වෙනවා. සියලු දෙනාගේ දායකත්වය තුළ කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනොත් අපේ යම් දේශපාලන අධිකාරියන් යම් පසුගිය කාලේ යම් වැරද්දක් ඇති වුණා නම් ඒ වැරද්දන් නිවැරදි කරලා මේ රට නිසි මාර්ගයකට ගෙනහිල්ලා අපේ අනාගත දූ දරුවන්ට බංකොලොත්තුච්ච රටක් නෙමෙයි දියුණු රාජ්‍යයක් බාර දීමේ ගෞරවය අපි සියලු දෙනාටම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක මතක් කරමින් මගේ වචනසල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
Thank you, Honorable Govindan Karunakaran. You have 8 minutes. Order, please. Honorable Veerasumana Veerasinghe to the chair.
You are start.
Avarava sabaikku thalaivar thaangum thalaivar avargale indru பாராளுமன்றத்திலே ஒரு தேசிய சபையை அமைப்பதற்கான பிரேரணையில் நாங்கள் பேசிக் கொண்டிருக்கின்றோம். உண்மையிலேயே இந்த தேசிய சபை என்ற பெயரளவிலான பாராளுமன்ற குழு சபாநாயகர் தலைமையிலே பாராளுமன்றத்திற்கு மேலே அமையவிருப்பதாகத்தான் நாங்கள் அறிகின்றோம். இந்த நாட்டிலே பல ஆணைக்குழுக்கள், பல சபைகள் அனைத்தும் அமைத்து இன்று தேசிய சபை என்பது இலங்கையில் குறுகிய, நடுத்தர மற்றும் நீண்டகால தேசிய கொள்கைகளை வகுப்பதற்கான வழிகாட்டுதல் தொடர்பாக பாராளுமன்றத்தின் பொதுவான முன்னுரிமைகளை தீர்மானிப்பதற்கும் இன்னும் பல விடயங்களை உள்ளடக்கி இந்த தேசிய சபை அமைக்கப்படுகின்றது. ஆனால் தேசிய அரசாங்கம் அமைப்பது சம்பந்தமாக, தேசிய வேலை திட்டம் செயற்படுத்துவது சம்பந்தமாக புதிய ஜனாதிபதி கௌரவர் ரணில் விக்ரமசிங்கே அவர்கள் இந்த நாட்டிலே தெரிவு செய்யப்பட்டதன் பின்பு தேசிய அரசாங்கம் அமைப்பது சம்பந்தமாக கலந்தாலோசனைகள் நடத்திவிட்டு அது நடைபெறாத காரணத்தினால் இன்று தேசிய சபையை அமைப்பதற்கு பிரதமர் முடிவெடுத்திருக்கின்றார். நாங்கள் கூறுவதெல்லாம் எமக்கு தேசிய அரசாங்கம், தேசிய சபை போன்றவைகளை நாங்கள் எதிர்ப்பவர்கள் அல்ல. உண்மையிலேயே இந்த நாட்டின் கடந்த கால அரசியல் நிகழ்வுகளை பார்க்கும்போது ஒரு தேசிய சபையோ தேசிய அரசாங்கமோ ஒட்டுமொத்த இந்த நாட்டின் கட்சிகள் அனைத்தும் சேர்ந்து ஒரு நல்ல முடிவை எங்களது இனப்பிரச்சினை சம்பந்தமாக எடுக்க வேண்டும் என்பதுதான் எங்களுடைய எதிர்பார்ப்பு. கடந்த காலங்களிலே இந்த நாட்டின் தேசிய இனப்பிரச்சினைக்கு ஒரு தீர்வு காண்பதற்காக ஒரு கட்சி ஆயத்தமாகும் போது மற்றைய கட்சி அதை எதிர்ப்பதுதான் கடந்த கால வரலாறாக இருந்தது. தேசிய அரசாங்கம் ஒன்று உண்மையிலேயே இதே சுட்டியுடன் அமைந்திருக்குமானால் அனைத்து கட்சிகளும் இணைந்து எமது இனப்பிரச்சினைக்கு ஒரு நிரந்தர அரசியல் தீர்வை கண்டிருக்கலாம். இன்று இந்த நாடு பொருளாதார ரீதியாக நலிவுற்றிருப்பதற்கும் பொருளாதார ரீதியாக பாதிக்கப்பட்டிருப்பதற்கும் முதல் காரணம் இலங்கையின் இனப்பிரச்சினை என்பதை அனைவரும் உணர்ந்து கொள்ள வேண்டும். ஆனால் இந்த பாராளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்தும் அரசியல் கட்சிகளோ அல்லது இலங்கையில் உள்ள எந்த ஒரு அரசியல் கட்சியோ அது மாத்திரமல்லாமல் இந்த நாட்டின் ஆட்சியை மாற்றிய இந்த அறகல என்னும் போராட்டத்தில் பங்கு பற்றியவர்களோ இலங்கையிலே ஒரு தேசிய பிரச்சினை இனப்பிரச்சினை இருக்கின்றது, அந்த இனப்பிரச்சினைக்கு ஒரு நிரந்தர அரசியல் தீர்வு காண வேண்டும், அந்த இனப்பிரச்சினையினால்தான் இன்றைய பொருளாதாரம் இந்த நிலைக்கு சென்றிருக்கின்றது என்பதை உணராமல் இருக்கின்றார்கள். எங்களது இனப்பிரச்சினைக்காக எங்களது இனத்தை ஒடுக்குவதற்காக கடந்த காலங்களிலே மாறி மாறி இந்த நாட்டை ஆண்ட அரசுகள் போர் தளவாடங்களுக்காக கூடுதலான பில்லியன் கணக்கான பணங்களை செலவழித்ததுதான் முதல் காரணமாக இந்த பொருளாதார பின்னடைவு ஏற்பட்டிருக்கின்றது. இன்று இனப்பிரச்சினை சம்பந்தமாக ஐக்கிய நாடுகள் சபையிலே மாறி மாறி ஒவ்வொரு முறையும் பிரேரணைகள் வருகின்றன. ஆனால் இன்று ஐக்கிய நாடுகள் சபையின் மனித உரிமைகள் ஆணையகத்திலே 51st சபையிலே இலங்கையில் பொருளாதார குற்றங்கள் நடைபெற்றிருக்கின்றதாக வரவிருக்கின்ற பிரேரணையிலே அந்த பொருளாதார குற்றங்கள் உள்ளடக்கப்பட்டிருக்கின்றது. இந்த பொருளாதார குற்றங்களுக்கு காரணமானவர்களை கண்டறிந்து அதற்கான தண்டனை வழங்க வேண்டிய ஒரு நிலை ஏற்பட்டிருக்கின்றது. இந்த நாட்டில் பொருளாதார குற்றங்கள் ஏற்பட்டிருக்கின்றது, பொருளாதாரத்திலே இந்த நாடு பின்னடைந்திருக்கின்றது. இந்த நிலைக்கு பிறகும் புலம்பெயர் நாடுகளிலே இருந்து தமிழ் மக்களை இங்கு வந்து முதலீடு செய்ய வேண்டும், அவர்கள் டொலர்ஸ்களை இங்கு கொண்டு வர வேண்டும் என்று இந்த நாட்டின் அரசாங்கங்களும் ஏனைய கட்சிகளும் வேண்டுகோள் விடுக்கின்றீர்கள். புலம்பெயர்ந்தவர்கள் எதற்காக புலம்பெயர்ந்திருக்கின்றார்கள் என்பதை நீங்கள் உணராமல் அவர்களை அழைக்கின்றீர்கள். இந்த நாட்டிலே உயிர் அச்சுறுத்தலினால்தான் அவர்கள் இந்த நாட்டை விட்டு வெளியேறியிருக்கின்றார்கள். இந்த நாட்டிலே அதிகார பரவலாக்கலுடன் கூடிய தமிழ் மக்களின் அரசியல் அபிலாஷைகளை பூர்த்தி செய்யக்கூடிய ஒரு நிரந்தரமான அரசியல் தீர்வு வந்தாலே ஒழிய புலம்பெயர் தேசத்திலே இருக்கும் தமிழ் மக்கள் இந்த நாட்டிலே வந்து முதலிடுவதற்கு தயாராக இல்லை என்பதை நீங்கள் புரிந்து கொள்ள வேண்டும். இத்தனைக்கும் பின்பும் இன்றும் கூட நீங்கள் இந்த நாட்டிலே என்ன செய்து கொண்டிருக்கின்றீர்கள்? ஒரு பக்கம் பொருளாதார ரீதியிலே இந்த நாடு நலிவடைந்திருக்கின்றது, வெளிநாட்டு முதலீடுகள் வர வேண்டும், புலம்பெயர் தமிழர்கள் வர வேண்டும் என்று கேட்டுக்கொண்டிருக்கும் இந்த நேரத்திலே வடக்கு கிழக்கை நீங்கள் மீண்டும் மீண்டும் தொல்பொருள் திணைக்களம் என்கின்ற போர்வையிலே எங்களது நிலங்களையும் எங்களது புராதன சின்னங்கள் இருக்கும் இடங்களையும் ஆக்கிரமித்துக் கொண்டிருக்கின்றீர்கள். இன்று திருகோணமலையிலே கோணேஸ்வரம் கோயிலிலே இலங்கையிலே 5 ஈஸ்வரங்கள் பாடல் பெற்ற ஈச்சரங்கள் உள்ளது. அதிலே கிழக்கு மாகாணத்திலே திருக்கோணேஸ்வரம் இருக்கின்றது. 70-80களிலே அந்த கோணேஸ்வரத்தை சுற்றி 340 ஏக்கர் தொல்பொருள் திணைக்களத்திற்கு ஒதுக்கப்பட்டிருக்கின்றது. அதிலே 18 ஏக்கருக்கும் மேற்பட்ட காணிகள் கோணேஸ்வர கோயிலுக்கு ஒதுக்கப்பட்டது. ஆனால் தொல்பொருள் திணைக்களம் என்பது தொல்பொருட்களை பாதுகாக்க வேண்டிய தொல்பொருள் திணைக்களம் கோணேஸ்வரத்திலே தொல்பொருள்கள் இருக்கும் இடத்திலே குடியேற்றங்களை செய்வதற்கு இன்று முற்பட்டு கொண்டிருக்கின்றார்கள். உண்மையிலேயே தொல்பொருட்களை பாதுகாக்க நீங்கள் வேண்டுமென்றால் கோணேஸ்வரம் கோயில் என்பது 7th century திருஞான சம்பந்தர் அவர்களினால்
பாடப்பட்ட
ஒரு ஈஸ்வரம். 1600களிலே போர்த்துகேசர்களால் அந்த கோயில் உடைக்கப்பட்டு அங்கு ஒரு கோட்டை அமைக்கப்பட்டது. கோயிலை உடைத்த கல்லினால் தான் அந்த கோயில்கள் அமைக்கப்பட்டிருக்கின்றது. உண்மையிலேயே 2010 அங்கு இரத்தினபுரியிலே இருந்து வந்த ஒரு பிரபல அரசியல்வாதி புஞ்சி நிலைமை என்பவர் அவரது அரசியல் வேலைகளுக்காக அங்கிருந்து கொண்டு வந்த 45 மேற்பட்ட குடும்பங்களை அந்த கோணேஸ்வரர் கோயிலுக்குரிய இடங்களிலே குடியமர்த்தி இருக்கின்றார். இன்று 68 பேர்களுக்கு அங்கு நிரந்தரமாக கடைகளும் வீடுகளும் அமைத்துக் கொடுக்கிறதுக்கு முற்படுகின்றார்கள். தொல்பொருள் திணைக்களம் அவர்களுக்கான கடைகளையும் வீடுகளையும் அமைப்பதற்கு அனுமதி கொடுத்திருக்கின்றார்கள். தொல்பொருள் திணைக்களம் பல இடங்களிலே இன்று மட்டக்களப்பிலே தாந்தாமலை, குடும்பிமலை, வேலோடு மலை, குசனார் மலை, அதேபோன்று அம்பாறையிலே சங்கமான் கண்டி, இரக்காமம் போன்ற இடங்களிலே, திருவோணமலையிலே கன்னியா மற்றும் அகஸ்தியர் போன்ற இடங்களிலே அவைகள் இந்துக்களுக்காக கண்டுபிடிக்கப்பட்ட இந்துக்களுக்கான ஒதுக்கப்பட்ட இடங்களிலே அவர்களது அபிவிருத்தி செய்ய விடுகின்றார்கள் இல்லை. கோணேஸ்வர கோயிலிலே அங்கு கோபுரம் அமைப்பதற்கு விடுகின்றார்கள் இல்லை. மடப்பள்ளி கட்டுவதற்கு விடுகின்றார்கள் இல்லை. அதே வேளையிலே அந்த பிரதேசத்திலே 68 குடும்பங்களுக்கு நிரந்தர வீடுகளும் அவர்களுக்கு கடைகளும் நீர்வசதி மின்சார வசதி ஏற்படுத்தி கொடுப்பதற்காக அந்த கோயில் நிர்வாகத்தை வற்புறுத்துகின்றார்கள். சரத் வீரசேகர் அவர்கள் கடந்த 2 முன்பு பாராளுமன்றத்தில் வன்மோமி நிற்பில் பாராளுமன்றத்திலே பேசியிருந்தார். இது ஒரு பௌத்த நாடு, இங்கு பௌத்தத்தை காப்பாற்றுவதற்கு எதிராக எவரும் செயல்படக்கூடாது, வெளிநாடுகளிலே ஒரு இப்படி ஒரு சம்பவம் நடந்தால் அங்கு அவர்கள் காணாமல் சென்று விடுவார்கள் என்று கூறியிருந்தார். நான் அவருக்கு ஒன்று கூறுகின்றேன், நீங்கள் கடந்த காலங்களிலே ஆட்சியில் இருந்த காலத்திலே தான் வடக்கு கிழக்கிலே ஆயிரக்கணக்கானவர்களை காணாமலாக்க செய்திருந்தீர்கள். இன்று துபாயிலே 100% முஸ்லீம்கள் வாழும் ஒரு முஸ்லீம் அரபு நாட்டிலே சிவன் கோயிலை கட்டி திறப்பதற்கான அனுமதி திறந்திருக்கின்றார்கள். ஆனால் இங்கு தமிழர்கள் பூர்வீகமாக வாழும், இந்துக்கள் பூர்வீகமாக வாழும் கோயிலிலே நீங்கள் சிங்கள மக்களை குடியேற்றி எங்களது சின்னங்களை அழிக்க வைக்கின்றீர்கள். தயவு செய்து இதை நிறுத்தி ஒரு நல்லிணக்கத்தை ஏற்படுத்துவதற்கு இந்த தேசிய சபை முற்படுவாக இருந்தால் அதற்கு ஆதரவு கொடுப்பதற்கு நாங்கள் சிந்திப்போம் என்பதை கூறி விடைபெறுகின்றேன். நன்றி
வெரி மச். கரு காஞ்சன விஜயசேகர மெத்துமா பதுமாட வினாடி 13 காலையாக தியனா
ஸ்துதி கருமூலாசனி மந்திரி துமணி. அது விசேஷம் ஜாத்திக சபாவ பிலிமந்தவ மேம விவாதைய அதாஸ் தக்கீம பவத்தன அத்தரத்துற இசந்தா கதாவாக கரன் லபியம் பிலிமந்தவ அவஸ்தாவ லபாதியம் பிலிமந்த ஸ்துதி வந்தேனோ. விசேஷம் பசுகிய காலே மிரட்டை அதிவெச்ச தேசபாலன சமாஜிய ஆர்த்திக ஏ வினஸ்வியம் துல மிரட்டை அதிபகுத்தர ஜனதாவ தேசபாலன பக்ஷவல நாயகன் இவ்வகிம விசேஷம் தருண சங்விதான விசேஷம் அரகலைய இதிரியட கிரியாத்மக்கல இம சங்விதான விசின் இல்லி மக்கரே பார்லிமேந்துவின் சீலுதனாம ஏகாபத்த வெற்று ரட்டட்ட கலப்பின பிரதிபத்தி நிர்மாணே கிரியம் சதா எக்கமுத்துவா கட்டியட்ட மிரட்டை பார்லிமேந்துவ பத்கரகன்னு கேலாம். ஏ அனுவ தமாய் பகுகிய காலே மாச கீப்பையக் மே பிலிமந்து சாக்கச்சா கரலா பக்ஷ விபக்ஷ தேசபாலன பக்ஷவல நாயக்கியோ இவ்வகிம விவித பார்லிமேந்து நியோஜனை நொக்கரன விவித பிரிஸ்வல அதா சரகின பசுகிய தவசி பார்லிமேந்துவே பக்ஷநாயக ரஸ்யமிதி விசேஷ மெக்கங்கதாவேகட ஆவே ஜாதிக சபாவ ஹட்டியட்ட மிரட்டே பகுத்தர ஜனதாவ நியோஜனே கரன இவ்வகிம் பார்லிமேந்துவ நியோஜனே கரன தேசபாலன பக்ஷவல நாயக்கியன்ட மிரட்டே பொது பிரதிபத்தி மாலாவாக் சகஸ்கிரீம வெனுவென் ஏ அவசிய வடபிலிவல கிரியாத்மக கிரீம சதா அது தவசி அப்பி மே விவாதே பவத்வன் விபக்சே இல்லீமட பசுகிய தவசே பார்லிமேந்து காரகசபா ரஸ்யம் பவத்து விழாவித் மேய சந்தேகிங் சம்மதக்கல யுத்துய் மே பிலிமந்து அதஹாஸ் யோஜனா இதிரிபத்கல யுத்துய் கியப்பு விபக்சே அது மம கனகாட்டு வேணும் எஹெம இல்லப்பு விபக்சே பிரதான பக்ஷவல நாயக்கியோ அது மே சபாவ நியோஜனே கரன்னே நெஹே மே வெதகத் விவாதே பிலிபந்து சாக்கச்சா கரன் விபக்சே நியோஜனே கரன மந்த்ரு கீபதனைக்கு இன்னும் நமுத் அப்பி மே இல்லீம கரே அதுக்கரு ஜனாதிபத்துமத் இட பெரஹிட்டபு கோட்டாபி ராஜபக்ச ஜனாதிபத்துமத் இவ்வகிம மே பார்லிமெண்ட் நியோஜனே கரப்பு அகமதிபுரு பக்ஷ நாயக்கன் எக்கங்க உனே ரட்டே இதிரி வெடபில்லு எனுவிங் அடுமுத்தரமை கெட்டி காலையாக சந்தா பொது வெடப்பில்லக்குனையும் பிரதிபத்தி சகஸ்கரகம் கேளா நீசா மம் விஸ்வாச கரணோ අද දවසේ මේ ජාතික සභාව පිළිබඳව විවාද යන අවස්ථාවේ විපක්ෂය දක්වන උදාසීනකම මේ ජාතික සභාව ක්‍රියාත්මක වීමේදී නොදක්වයි කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද එහෙම වෙනවා නම් අපි ජාතික සභාවක් කියලා මොනව අටව ගත්තත් මොනව සකස් කරගත්තත් ඒක සාකච්ඡා වෙන්නේ නැත්නම් ප්‍රායෝගිකව දායකත්වය දක්වන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ ජාතික සභාවක් කියන වැඩපිළිවෙල තුළ මම විශ්වාස කරනවා අපිට හොඳ අවස්ථාවක් තියෙනවා මේ රටේ යම් යම් ප්‍රතිපත්ති තීන්දුව නිවැරදි ප්‍රතිපත්ති තීන්දුව අරගෙන මේ රටේ පහුගිය කාලේ අපිට කරන්න බැරි වෙච්ච යම් වෙනස් කිරීම කරන්න. විශේෂයෙන්ම විදුලි බලහ බලශක්ති අමාත්‍යවරයා හැටියට මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 අති බහුතරයම අවශ්‍යතාවය තියෙනවා මේ රටේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සහාය දක්වන්න. විශේෂයෙන්ම විදුලි බලහ බලශක්ති ක්ෂේත්‍ර දෙක ඒ සඳහා ප්‍රමුඛත්වය ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒක අපි කවුරු ආණ්ඩු කරත් කවුරු මේ ඇමතිවරයා බවට පත් වෙලා හිටියත් කවුරු ජනාධිපතිවරයා බවට පත් වෙලා හිටියත් අනිවාර්යයෙන්ම අපේ රටේ තියෙන මේ අර්බුද වලට අපි කඩිනම් විසඳුම් ගෙනාවේ නැත්නම් එකගතාවෙන් අපි ප්‍රතිපත්තිය හැදුවේ නැත්නම් අපි ඉදිරි අවුරුදු ගණනාවෙත් ඉදිරි අවුරුදු දශකයත් ඊළඟ දශක දෙකත් අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුව මම විශ්වාස කරනවා ජාතික සභාව පත් කිරීමෙන් පසුව පළවෙනි කාර්යභාරයක් බවට පරිවර්තනය කරගනී කියලා විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය කනිත් තෙල් සංස්ථාව ඇතුළු මේ රටේ විදුලි බලය හා බලශක්ති ඒ අර්බුදයට තියෙන විසඳුම් සෙවීම සඳහා ඒ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්නත් අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු ගන්නත් ඒ අවශ්‍ය සක්‍රීය දායකත්වය දෙන ආයතනයක් බවට පත් වෙයි කියලා. විශේෂයෙන්ම මේ වෙලාවේ අපි විදුලි බල මණ්ඩලයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව කමිටුවක් පත් කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා අපි පහුගිය සතියේ පාර්ලිමේන්තුව පැවැත්විච්ච අවස්ථාවේ පක්ෂ විපක්ෂ සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ට ආරාධනා කරා ඔවුන්ගේ අදහසුත් ලබා දෙන්න කියලා ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට. එනවා මේ බලාපොරොත්තු වෙන අඩුම තරමේ ලබන මාසෙ වෙනකොට මේ පාර්ලිමේන්තුවේ විදුලි බල මණ්ඩලය පිළිබඳව තියෙන ප්‍රතිහුගත කිරීමේ මූලික සැලසුම ඉදිරිපත් කරලා එය සම්මත කරගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒකට මොනවාසේ මන්ත්‍රීතුමනි, මේ අතරේ මේ පසුගිය දින කීපෙත් අද උදේ පාර්ලිමේන්තුව ඇතුළෙත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ලක්ෂ්මන් කිරියල් ඇමතුමත් මතු කරා විදුලි බිල පිළිබඳව ප්‍රශ්නේ. විදුලි බිල වැඩිවීම අපි පිළිගන්නෝ දරා ගන්න අමාරු දෙයක්. වැඩිවීම කියන එක හැමතිස්සෙම ඒ පීඩණය ඕනෑම පුද්ගලයෙකුට දරා ගන්න බෑ. ඒක ආගමික සිද්ධාස්ථානයකට වෙන්න පුළුවන්, ඒක ගෘහස්ත ඒකකයකට වෙන්න පුළුවන්, ව්‍යාපාරයකට වෙන්න පුළුවන්, රාජ්‍ය ආයතනයකට වෙන්න පුළුවන්, මේ පෞද්ගලිකව පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙන්න පුළුවන්. ඒ වැඩිවීම කියන එක හැම එක්කෙනාටම බලපාලන කාරණාවක්. නමුත් අපි දශකයකට වැඩි කාලයක්, විශේෂයෙන්ම 2000 දශකයට ආසන්න කාලයක්, 2013 පසුව තමයි අපේ විදුලි බිල සංශෝධනය කරන්නේ. එලෙස කිරීම නිසා තමයි මේ වැඩි පීඩනයක් යොදවන්න සිදුලා තියෙන්නේ. පහුගිය කාලේ අපිට මතකයි අපි විපක්ෂේ ඉන්න වෙලාවෙත් ආණ්ඩු පක්ෂයේ හැටියට ඒ වෙලාවේ ආණ්ඩුවේ හිටු පිරිස් 2016-17 යම් යෝජනාවක් ගෙනල්ලා ඒ යෝජනාව හකුල ගත්තා. ඒ යෝජනාව ගෙනල්ලා ඒ වෙලාවේ ක්‍රියාත්මක කරා නම් මෙතරම් පීඩනයක් මේ අවස්ථාවේ යොදවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අවාසනාවට අපේ රටේ විදුලි උත්පාදනය ඉදිරියට කරගෙන යන්න නම් අපේ රටේ ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම අපි ගේන එක මේ වෙලාවේ අපි නොකරත් ඒ අවශ්‍යතාවය අනුව ඉන්ධන ආනයනය කිරීම සඳහා මුදල් අවශ්‍ය නම් ඒ මුදල් ටික අපි වියදම් කරන්න වෙනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මේ මිල සංශෝධනයන් සිදු කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි පහුගිය කාලේ විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරේ මම විදුලි බල විෂය භාර ඇමතිවරයා හැටියට පත් වෙන වෙලාවෙත් ඔවුන් දීර්ඝ කාලයක් කරපු ඉල්ලීම ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ඒක විදුලි බල මණ්ඩලයටවත් විදුලි බල අමාත්‍යවරයාටවත් කැබිනට් මණ්ඩලයටවත් තීන්දුව කරන්න බෑ මොන ආකාරයෙන්ද වැඩි වෙන්නේ මොන ආකාරයෙන්ද අඩු වෙන්නේ කියන එක. ඒකට තියෙනවා මේ රටේ නියාමන ආයතනයක් මහජන උපයෝගිතා කොමිසම. මහජන උපයෝගිතා කොමිසම තමයි තීරණය කරන්නේ අපේ රටේ විදුලි බිල වැඩි කරන්න ඕන කොහොමද, විදුලි බිල අඩු කරන්න ඕන නම් අඩු කරන්න ඕන කොහොමද, මොනවද ලබා දෙන්න ඕන සහන ආධාර කියලා. ඒ අනුව තමයි මාස දෙකක් සාකච්ඡා කරලා ඉවරලා මහජනදා උපයෝගිතා කොමිසම අපිට ලබා දීලා තිබුණේ විදුලි බල මණ්ඩලෙන් ඉල්ලපු සියලුම ඉල්ලීම් ලබා නොදුන්නත් මෙන්න මේ ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒකෙදි ඔවුන් අපිට පැහැදිලිව කිව්වා පහුගිය කාලේ එක් එක් ක්ෂේත්‍රවලට සහන ආධාර දෙනකොට ඒ සහන ආධාරය ලබා දෙන ක්ෂේත්‍රයේ අර පිරිවැය දරන්න සිදුනේ වෙනත් කණ්ඩායමකට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කාණ්ඩ 6ක් තියෙනවා. ගෘහස්ත කාණ්ඩය තියෙනවා, රාජ්‍ය ආයතන තියෙනවා, ඒ වගේම පොදු ගොඩනැගිලි තියෙනවා, ඒ වගේම ආගමික සිද්ධාස්ථාන තියෙනවා, ව්‍යාපාරික ස්ථාන තියෙනවා. මේ ආකාරයේ කාණ්ඩ හයක් තියෙනවා අපේ රටේ විදුලි බලය පිළිබඳව ක්‍රියාත්මක කරන මේ ක්‍රමවේදයේ මිලගණන් ක්‍රියාත්මක කරන. පහුගිය කාලවල ආගමික සිද්ධාස්ථානවලට වැඩි සහනාධාරයක් ලබා දුන්නේ අන්න අනිත් කියන කොටස් පහට ඒ බර යොදවලා. නමුත් මෙවර මහජන උපකිතා කොමිසම තීන්දුවක් ගත්තා අනිත් ක්ෂේත්‍රවලට ඒ බර දාන්නේ නැතුව ඒ එක් එක් ක්ෂේත්‍රේ අඩුවෙන් පාවිච්චි කරන පිරිසට වැඩි සහනාධාරයක් ලැබෙන ආකාරයටත්, වැඩියෙන් පාවිච්චි කරන පිරිසට වැඩිපුර කොටසක් බිල ගෙවන්න වෙන විදිහටත් මිල සංශෝධනය කළ යුතුයි කියලා. ඒ අනුව තමයි මේ මිල සංශෝධනය කළ තියෙන්නේ. ඒ මිල සංශෝධනය කිරීමේදී පහුගිය කාලේ ආගමික සිද්ධාස්ථානවලට රුපියල් 190 තිබුණේ ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි ඒකක 30ක් දක්වා මුළු ඒකක ගෙවන්න තිබුණු මුදල. ඒතර ඒක තමයි මම උදේවරුෙත් කිව්වේ උපරිම ඒකක ගාන. දැන් අපේ ගත්තොත් එම ආගමික සිද්ධාස්ථාන විදුලි සම්බන්ධතා තියෙනවා 48,000. ඒ 48,000න් 36,000ක්ම මේ විදුලි බිල සංශෝධනයත් එක්ක උපරිම ගෙවන මුදල රුපියල් 6330යි. විදුලි බිල මාසිකව ගෙවන්නේ ඒකක 180ක්. ඒකක 180ක් පාවිච්චි කරන විහාරස්ථානයක් තියෙනවා නම් ආගමික සිද්ධාස්ථානයක් තියෙනවා නම් මේ බිල සංශෝධනයත් එක්ක ගෙවන්නේ රුපියල් 6330යි. හැබැයි කවුරු හරි 180ට වැඩි පාවිච්චි කරන පිරිසක් ඉන්නවා නම් අන්න ඒ පිරිසට වැඩි කොටසක් බරක් වැටිලා තියෙනවා. නමුත් අපි සූදානම් විදුලි බල මණ්ඩලය හැටියට, විදුලි බල අමාත්‍යංශය හැටියට තාක්ෂණිකව සහාය දෙන්න මේ විදුලි බල කළමනාකරණය කරගන්න. කාටර හිතනවා නම් අසීමිත ලෙස වැරදි විදියට හරි මීටරකින් ඇවිල්ලා තියෙනවද? අපේ වැරදි බිලක් දීලා තියෙනවද? මේක කළමනාකරණය කරගන්න උදව් ඕන නම් විදුලි බල මණ්ඩලය හැටියට අපි සූදානම් සියලුම ආගමික ස්ථානවලට ගිහිල්ලා ඕනනම් ඒවයේ නිරීක්ෂණයන් කරලා ඉවරලා ඒ නිරීක්ෂණ මත මෙන්න මේක විදියට කළමනාකරණය කරොත් මේ බිල කළමනාකරණය කරගන්න පුළුවන් කියන තත්ත්වෙ අපි හදලා දෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒක ලබා දෙන්න පුළුවන්. ඒ අවශ්‍ය සහාය ඉල්ලනවා නම් ඒක අපිට කළ දෙන්න පුළුවන්. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මම කතාවෙන් පස්සේ වුදුම අකමැති
අනුල දැන් අර අපි දැක්කා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු කීප නමක්ම මේ ගැන ප්‍රකාශ නිකුත් කළා තියෙනවා. ඉතින් ඔබතුමා ඒ පන්සල් වලින් පටන් අරන් ඒ විදුලිය පිළිබඳ විගණනයක් කරලා පෙන්වන්නකෝ. ඉතින් එතකොට මේ ප්‍රශ්නේ විසඳනවානේ. මේ
ඔබතුමාගේ යෝජනාව විපක්ෂයේ යෝජනාව හැටියට ආමඳුරංගේ ඒ කරපු ඉල්ලීමත් විපක්ෂයේ ඔබතුමන්ලා ඒ කරපු ඉල්ලීමත් අනුව අපි සූදානම් ඒ විහාරස්ථාන වලට ගිහිල්ලා අපි කළමනාකරණය කරගන්න අවශ්‍ය තැන් තියෙනවා නම් යම් විගණනයක් කරලා යම් නිරීක්ෂණයක් කරලා අපිටත් එතකොට කියන්න පුළුවන් මෙන්න මේ හේතුව නිසා තමයි අද දවසේ මෙච්චර විදුලි බිලක් වැඩි වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේක හුඟක් වෙලාවට ලඝු කරන්න උත්සාහ කරනවා මේ හැම විහාරස්ථානයකටම. හැම විහාරස්ථානයකට මේක ලඝු කරන්න එපා, හැම ආගමික සිද්ධාස්ථානයකට ලඝු කරන්න එපා. ඒ වගේ මම දැක්කා සමහර ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව අභියෝග කරනවා. ඒ නිසා විදුලි බල ඇමතිවරයා හැටියට මට පුළුවන්කමක් නැහැ විදුලි බල මණ්ඩලයේ තියෙන මුදල් ආයෝජනය කරලා කාටරි සහනාධාරයක් ලබා දෙනවා කියලා. ඒක තීන්දු කරන්න ඕන මුදල් අමාත්‍යංශය. හැබැයි අපි දන්නවා මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය මොකද්ද කියලා. අපේ රටේ මිනිස්සු ඉල්ලේ මොකද්ද? මේ ජාතික සභාව කියන එක එන්නේ සිස්ටම් චේන්ජ් එකෙන්. විහාරස්ථානවල හිටපු ආගමික නායකයන් ආගමික ස්ථානවල නායක හාමුදුරුව පවා මට මතකයි ඕමල්පේ සෝවිත හාමුදුරුව ජාතික හෙළවුරුමේ නායක හාමුදුරුව හැටියට නායකයා වශයෙන් මේ පාර්ලිමේන්තුවත් නියෝජනය කර අවුරුදු 5ක් උන්වහන්සේ තමයි පහුගිය කාලේ මේ සිස්ටම් චේන්ජ් පිළිබඳව කතා කරේ. උන්වහන්සේ දිගටම කිව්වේ මේ සහනාධාර කියන ඒවා මේ ආධාර කියන සංකල්පෙන් අපි මිදෙන්න ඕන කියලා. ඒ නිසා එහෙම කියපු උන්වහන්සේම
නැවත
වතාවක් ඇවිල්ලා
තව විනාඩි දෙකක් තියෙනවා
ආගමික සිද්ධාස්ථාන වෙනුවෙන් ඒ කටයුතු ඉල්ලීමේ යම් පරස්පර භාවයක් තියෙනවා. නමුත් අපි විදුලි බල මණ්ඩලයේ හැටියට විදුලි බල අමාත්‍යංශයේ හැටියට සූර්ය පැනල වලට කවුරු හරි යනවා නම් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය දෙන්න. සූර්ය පැනල වලට කවුරු හරි යනවා නම් ඒ සඳහා අවශ්‍ය ණය ක්‍රමයක් හදලා දෙන එක. අන්න එවැනි ක්‍රම වලට අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ තුලින් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම හිතන්නේ මම දැක්ක ඊයේ පෙරේදත් මට චෝදනා එල්ල කරමින් සංඝ ආඥාවක් ඉදිරිපත් කරන්න මට විරුද්ධව කියන්න මට ඡන්දෙ දෙන්න එපා කියලා කියන්න මට එහෙම ප්‍රශ්නයක් නැහැ ගරු මුලස්සේ මන්ත්‍රීතුමනි. මට විරුද්ධව මොන ප්‍රකාශ කරත් මට කියන්න තියෙන්නේ මට විදුලි බල ඇමතිවරයා හැටියට විදුලි බල මණ්ඩලය තවදුරටත් මූල්‍යමය වශයෙන් පරිහානියට පත් කරන්න බෑ. අපිට විදුලි උත්පාදනය කරන්න යම් වියදමක් යනවා. ඒ වියදම තමයි මේ සියලුම ජනකොටස් වලින් අපි අද බෙදලා ලබාගෙන තියෙන්නේ. යම් ආකාරයක කියනවා නම් විහාරස්ථානට ඒ සහනාධාරය දෙන්න කියලා. එහෙනම් ඒ සහනාධාරය මේ පාර්ලිමේන්තුව තුළ ඉල්ලීම් කරන කට්ටියත් කියන්න ඕනේ මොන කොටසෙන්ද ඒකත් අපි අය කරගන්න කියලා. ඒ ආගමික විහාරස්ථාන වලට සහනාධාරය දෙනකොට ඒක ගෘහස්ථ වලින්ද ගන්න. ඒක ගන්න ව්‍යාපාරිකයන්ගෙන්ද. ඒක ගන්න රජයේ ආයතන වලින්ද. පොදු කොට නැගිලි වලින්ද. ඒක ගන්න හෝටල් පද්ධතියෙන්ද. එහෙනම් ඒක අය වෙන්න ඕන කොහෙන් හරි තැනකින්. ඒ නිසා මම මේ අමාත්‍යංශ වගකීම් බාර ගන්නකටත් පළවෙනි දවසේ ඉඳලා කිව්වා මම මේ තනතුරු දීර්ඝ කාලයක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. හැමදාමත් මම කටයුතු කරන්න මේ තනතුරේ අවසාන දවස කටයුතු කරන්න කියලා. ඒ නිසා මට විරුද්ධව ගිහිල්ලා ඡන්දෙ දෙන්න එපා කියන එහෙම වුණත් ප්‍රශ්නයක්වත් නැහැ. මට එහෙම මොකද එහෙම ඡන්දෙ එහෙම බලාපොරොත්තුවක් නැහැ එහෙම කටයුතු කරගෙන යන්න. නමුත් මේ මිල සංශෝධනයේදී මම විශ්වාස කරනවා ඒක අපි විදුලි බල මණ්ඩලයේ ඉල්ලුවට සංශෝධනය වෙනස් සංශෝධනය දීලා තියෙන්නේ. ඒ සංශෝධනයේ ක්‍රියාත්මක කිරීම අපිට මහජන උපයෝගිතා කොමිසම හැටියට ලබා දීලා තියෙන නිර්දේශ අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒක කාට් එක්වත් වෛරකින් නැත්තම් සමහර හාමුදුරුවෝ කියන විදිහට මේක මේ බෞද්ධ බුද්ධ ධර්මය බුද්ධ ශාසනය කඩාකප්පල් කරන්න එහෙම නැත්තම් කවුරුවත් එක්ක වෛරකින් කාට් එක්ක හරි තියෙන තරහකින් කරන කටයුත්තක් නෙවෙයි මේක යථාර්ථය. අපි මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා මම දැක්කා ඒක එක්තරා නායක ස්වාමීන් වහන්සේ නමක් හොඳ යෝජනාවකුත් කරලා තිබුණා. මේ විදුලි බිල ගෙවන්න කළමනාකරණය කරගන්න කියලා. තියෙන වියදම් අඩු කරගන්න කියලා. සමහර අපි දන්නවා විහාරස්ථානවල මම මේ හැම විහාරස්ථානම නෙමෙයි අපි කියන්නේ. සමහර විහාරස්ථානවල අපි දන්නවා මේ වගේ සහනාධාරයක් විදුලි බිලෙන් ලබා දුන්නම ඒව සමහරලාට භාවිතා කරලා තියෙන්නේ මොනවටද? සමහරට විදුලි බලය පාවිච්චි කරලා තියෙනවා අලංකාරය කරන්න. විදුලි බලය පාවිච්චි කරන්න බැහැ අලංකරණ කටයුතු වලට. විදුලිය පාවිච්චි කළ යුත්තේ අපි මේ අවශ්‍යතාවයන් පිරිමහ ගන්න පමණයි.
කාලය අවසානය කරමු.
අපි ඉල්ලීමක් කරනවා මුලාසනේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙනුත් මේක කවුරු ආවත් මේ කටයුත්ත කරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මහා භාණ්ඩාගාරයෙන් යම්කිසි ආකාරයක කියනවා නම් මෙන්න මේකට මුදලක් දෙනවා. මෙන්න මේ සහනාධාරය ලබා දෙන්න කියලා එක කිසි ගැටලුවක් නැහැ. විදුලි බල මණ්ඩලයට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් විදුලි බල මණ්ඩලයට අපිට පවතින නීති අනුව අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒක කාත් එක්කවත් තියෙන වෛරකින් එමන් නැත්නම් තරහකින් කරන දෙයක් නෙවෙයි කියන එකත් මතක් කරමි. විශේෂම ජාතික සභාවේ කටයුත්තේ මූලික කටයුත්තක් හැටියට මම යෝජනා කරන නැවත වතාවක් විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම, කණිත සංස්ථායේ ප්‍රතිව්‍යුහගත කිරීම, ඒ වගේම මේ රටට ඉන්ධන ආනයනය කිරීම සහ ගල්ලඟුරු ආනයනය කිරීම වගේ දේවලුත් මේ ජාතික සභාවේ ප්‍රතිපත්තියේ පළවෙනි කාර්යභාරයක් බවට පත් කරගන්න කියලා. දැන් මට තප්පරයක් දෙන්න ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි, ගල්ලඟුරු සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරා, එළියේ කතා කරා. දැන් අපි අවාසනාවන්ත තත්ත්වයට පත් වෙලා තියෙනවා. පහුගිය දවසේ ගල්ලඟුරු වෙනුවෙන් ලබා දීපු ටෙන්ඩර් එක, දැන් ඒ ටෙන්ඩර් එක ලබා දීපු සමාගම කැමති නැහැ ඒක ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපිට අලුතෙන් දැන් ටෙන්ඩර් ක්‍රමයට යන්නලා තිනවා. මොකද මේකේ පිළිබඳව සමාජය ඇති කරපු මතය, මේකේ සමහරලාට වැරදි අර්ථකථනයක් දුන්නා, සමහරලාට විවිධ චෝදනා එල්ල කරා, විවිධ යෝජනා එල්ල කරා. ඒ කියලා දෙත් එක්ක අද සමාගම තීරණය කළා තියෙනවා මේ කටයුත්ත කළ නොහැකි කාර්යයක් කියලා. ඒ නිසා අපිට අවාසනාවකට දැන් අපිට ඔක්තෝබර් මාසයේ පළවෙනි ගල්ලඟුරු නැව ලබා ගන්න යුතුව තිබුණත් දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා ලබන බ්‍රහස්පතින්දා පවත්වන අද කැබිනට් ඊයේ කැබිනට් මණ්ඩලයේ තිබුණේ නැහැ. බ්‍රහස්පතින්දා කැබිනට් මණ්ඩලයට අලුතෙන් ඒ යෝජනාව ඉදිරිපත් කළා. අලුතෙන් මේක පුවත්පත්වල දැන්වීම දාලා සියලුම සමාගම් වලට නැවත විවෘත කරලා ටෙන්ඩර් සඳහා ලබා ගන්න. ඒ නිසා මම දැන් ඉල්ලීමක් කරනවා. දැන් අලුතෙන් ආයේ ටෙන්ඩර් කරන්න වෙනෝනේ. ඒ නිසා මෙතන ඉඳලා කතා කරපු චම්පික රණව කැමතුමා මට මතකයි කිව්වා අඩුවට දෙන්න පුළුවන් කියලා. අන්න ඒ අඩුවට දෙන්න පුළුවන් සමාගමට කියන්න ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන්න කියලා. ඒ අවශ්‍ය ලියාපදිංචි කිරීම අපි කරන්න. ඒ නිසා ඕනම පුද්ගලයෙක්ට කාටරි හාමුදුරුව කෙනෙක්ට හරි කාටරි පුද්ගලයෙක්ට ගල්ලඟුරු අඩුවට දෙන්න පුළුවන් මෙන්න මෙහෙම සමාගම් තියනවා කියලා කියපු කවුරු හරි ඉන්නවා නම් අන්න අපි ටෙන්ඩර් එක නැවත දානවා. ටෙන්ඩර් එක නැවත දානකට ඉදිරිපත් වෙලා ඒ සමාගම් වලට කියන්න ඒ කියපු මිල ගණන් වලට හා ඕ අඩු මිලකට මේ රටේ ලබා දීලා ඒ ප්‍රතිලාභය ලබා දෙන
කටයුතු අවසන් කරන්න කාලය අවසන්. බොහොම ස්තුතියි ගරු කොන්තුන ජර්මත්තුමා. ඊළඟට ගරු තුසාර ඉන්දනීල් අමරසේන මැත්තුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මම ස්තුතියි ගරු මූලස්සනේ මන්ත්‍රීතුමනි. අද ජාතික සභාව පිහිටවීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙන අවස්ථාව, මම හිතන්නේ මේ ව්‍යවස්ථාදායක සභාව හැටියට හඳුන්වන්නේ පාර්ලිමේන්තුව. එතකොට මේ රටේ ජාතික ප්‍රශ්න විසඳීම, තීන්දුව තීරණ ගැනීම මේ සියලු කාරණා වෙනුවෙන් ස්ථාපිත වෙලා තියෙන ආයතනය තමයි පාර්ලිමේන්තුව. එතකොට මේ පාර්ලිමේන්තුව තුළ ඒ තිබිච්ච කටයුතු විශ්වාස නැතුව යනකොට තමයි අද ඒකිනුත් තෝරාගත්ත දැන් ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා තිබුණා දැන් ඒකත් විශ්වාස නැති වෙනකොට මේක රටේ සමස්තය තුළ විශ්වාසයක් ඇති කිරීම සඳහා ගොඩනගන්න හදන ස්ථානයේ තමයි ජාතික විධායක සභාව ජාතික සභාව කියන නමකින් දැන් මේ හඳුන්වන්නේ. ඒතකොට අපි දැක්කා මීට කලින් මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න ව්‍යවස්ථාව සංශෝධනය වෙන්න ඕනේ 20 වෙනි සංශෝධනය එන්න ඕනේ 3000ක බලයක් ලැබෙන්න ඕනේ මෙන්න මේ වගේ විවිධාකාර මතවාද ඇවිල්ලා දැන් අද ජාතික සභාව කියන සුදු රැද්දකින් මේ තියෙන ප්‍රශ්න ටික විසඳගන්න අද උත්සාහ කරන අවස්ථාව. ඒකෝ දැන් මේ ආණ්ඩු පහුගිය ආණ්ඩු කෙරෙහි මේ හිටපු පාලකයෝ කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වුණාම ලෝකයේ තුල තියෙන විශ්වාසය නැති වුණාම දැන් රටට අවශ්‍යලා තියෙන මේ පාලන ක්‍රමයට පොඩි යන්ත්‍රයක් බැඳගන්න. ඒ කියන්නේ පොඩි සුරයක් දාගන්න. පොඩි පිරිත් නූලක් බැඳගන්න. පොඩි විශ්වාසනීයක් ඇති වෙන ආයතනයක් බවට මේකපත් කරගන්න. ඉතින් මම අද දකින්නේ මේ ජාතික සභාව කියන එක අපි මේකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ ජාතික සභාව කියන එක දැන් කල්පන ගිය අවස්ථාව. මේ ප්‍රශ්න ඇති වෙනකොට මේ ප්‍රශ්න රට පුරා අඩු දුවනකොට තමයි අපි යෝජනා කළේ මේ වගේ සභාවක් අපි හදමු කියන එක. මේ වගේ ස්ථානයක් අපි ගොඩනගමු කියන කාරණේ අපි කිව්වේ. හැබැයි දැන් මේ වෙනකොට ජනාධිපතිවරයෙක් ඉන්නවා, අගමැතිවරයෙක් ඉන්නවා, කැබිනට් මණ්ඩලයක් ඉන්නවා, රාජ්‍යමතිවරු 60ට හමාරක් ඉන්නවා. දැන් ආණ්ඩුව කියන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා ඉවරයි. එතකොට දැන් මේ ආණ්ඩුව කියන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙද්දී මම හිතන්නේ කාංචන ඇමතුමා කිව්වා දැන් ඒ ආණ්ඩුවේ තියෙන පවු ටික වහගන්න, කුණු ටික වහගන්න, උඩට එළන්ද හදන සුදු පිළිවෙටයක් සුදු රැද්දක් හැටියට තමයි දැන් මට පේන්නේ මේ ජාතික සභාව කියන ආයතනය භාවිතා කරන්න හදන්නේ. මේක හරියට කර මූලාසනයේ මන්ත්‍රීතුමනි අර කුණු ගඳ ගහන මූර්ත ශරීරයක් ඒ කුණු ගඳ ගහන එක නවත්ත ගන්න සුදු රැද්දකින් වහඳ හදනවා වගේ වැඩක් තමයි මේ කරන්න හදන්නේ.
කර කංචන විජේසේකර මැතිතුමා
අර මූලාසනයේ මන්ත්‍රීතුමනි මගේ කතාවේදී මම මොන අවස්ථාවකවත් මේක මේ ආණ්ඩුවේ මේ සුදු දුඟා ගන්න කරන දෙයක් කියලා කිව්වේ නෑ. මම හිතන්නේ එතුමා කතාව අහගෙන හිටියේ නැහැ. මම කිව්වේ එතුමන්ලට දායකත්වය දක්වන්න ප්‍රායෝගිකව අදහස් එකතු කරන්න සහ සියලු දෙනාට වැදගත් වෙන ආයතනයක් බවට පත් කරගන්න
කියලා. හරි. නෑ මම කිව්වේ මේ කාංචන ඇමතුමාලා ඇතුළු මේ ආණ්ඩුවේ තියෙන සියලුම කුණු ගඳ ගන්න වැඩ ටික මේ අගමැතිවරු ජනාධිපතිවරයා අගමැතිවරයා කැබිනට් ඇමතිවරයාගේ ඇතුළු දැන් මේ අසාර්ථක කුණු ගඳ ගන්න වැඩපිළිවෙල වහගන්න අර කුණු ගඳ ගන්න මූර්ත දේහය වහගන්න හදන සුදු රෙද්දක් හැටියට තමයි අද මේක පාවිච්චි කරන්න හදන්නේ. හැබැයි අපි මේකට සහයෝගය දෙනවා. ඒ සහයෝගය දෙන්නේ මාර්තු මාසය වෙනකම් විතරයි. මොකද අද සම්පූර්ණ මේ පාර්ලිමේන්තුව විකෘති ජනමතයක්. අද ආණ්ඩු පක්ෂය විපක්ෂයට ඇවිල්ලා විපක්ෂය තුළ විවිධ කණ්ඩායම් හැටියට එතකොට එක මන්ත්‍රී ධූරයකින් ආපු තැනත් එක්ක අද මේ රටේ ජනාධිපතිවරයා වෙලා සම්පූර්ණ විකෘති ජනමතයක් තමයි අද මේ පාර්ලිමේන්තුව තුළ තියෙන්නේ. ඉතින් මේ පාර්ලිමේන්තුවට යන්න මම හිතන්නේ දැන් රටේ තියෙන ජනතාවගේ තියෙන ඉල්ලීම මහපොළොව තුළ තියෙන ඉල්ලීම තමයි මේ ජනමතේ පරීක්ෂා කරලා බලලා අලුත් ආණ්ඩුවකට එන්න කියන එක. ඉතින් ඒ නිසා මම හිතන්නේ මාර්තු වෙනකන් අපි මේ විධායක සභාවට අපි සහයෝගය දෙන බව අපි කියන්න ඕනේ. එතකොට කාංචන විජේසේකර ඇමතුමා හිටපු හින්දම හොඳයි. දැන් රණවිල වික්‍රමසිංහ ඇමතුමා ලොකු පම්පෝරියක් ගහනවා එතුමා ආවට පස්සේ පෝලිං යුගය ඉවරුණා කියලා. දැන් බලශක්ති දැන් පෙට්‍රල් ඉන්ධන පිරව මහල් අතර පෝලිං නැහැලු. ඇත්ත රණිල් වික්‍රමසිංහ මහත්තුමා ආවට පස්සේ පෝලිං විතරක් නෙමෙයි මේ රටේ ජනතාවගේ තිබිච්ච හැම දෙයක්ම ඉවර කරුවා. දැන් පෝලිං නැත්තේ නෑ. දැන් පෙට්‍රල් සෙඩ් වල ඉන්ධන පිරලා තියෙනවා. හැබැයි ඒ ඉන්ධන ටික ගහගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. ඉතින් මිනිස්සුන්ට සල්ලි නෑ. ඒ වැටකඩුල්ල උස්සලා ඉවරයි. එතකොට දැන් මේ විදුලි බිල ගැන කතා කරා. දැන් එතුමා කිව්වා පන්සල් වලට කියලා මේ එහෙම විදුලි බිල පිළිබඳ අඩු කිරීමක් මට කරන්න බෑ. ආයතනය කියන එක විහාරස්ථානයේද පන්සලද පල්ලියද කර්මාන්ත ශාලාවද සුළු මිනිහද පොඩි මිනිහද ඒ සියලුම දෙනාට එක නීතියක් යටතේ මහජන උපයෝගිතා කමිෂන් සභාවෙන් අපිට කියලා තියෙන. එහෙමයි. ඒ හින්දා අපි එහෙම කරන්න ඕනේ කියන කතාවක් තමයි එතුමා කිව්වේ. ඇයි දෙයියනේ මෙතුමල්ලා මේ ආණ්ඩු බලයට ආයේ බුදුසසුන බැබලේවා කියාගෙනනේ.
දැන් බුදු සසුන බැබලේවා කියලා ආණ්ඩු අරගෙන බුදු සසුන බැබලේවා කියලා ජනාධිපති ධූරය අරගෙන මහා සංඝරත්නයේ පෙරට කරගෙන මේ රටේ බෞද්ධාගමට මේ පහුගිය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව මහා විදිහට අරියාදු කරනවායි කියාගෙන දැන් බුදු සසුන බැබලේවා කියලා ආපු මේගොල්ලෝ දැන් මේ බුදු සසුන ඕෆ් කරලා දාන්නේ හදන්නේ. දැන් පන්සල් වල වුණත් ඕනට වැඩි අලංකරණයට ඉඩක් තියන්න එපාලු. ඒකෙන්ද විහාරස්ථාන තුල පල්ලි තුල මම හිතන්නේ ඒ චෛත්‍යයට කොතට ඒ බණ මඩුවට ලැගුම් ගැට ඒවට ඒගොල්ලෝ ඒ ස්වාමීන් වහන්සලා ඒ බල්බ් සහ ඒ ආලෝකකරණයන් භාවිතා කරනවා. එතකොට බුදු සසුන බැබලේවා කියලා ආපු මේ අය දැන් ආපහු කියනවා දැන් බුදු සසුන බබලන ඒ ස්ථාන ටික අඳුරේදී යන්න කියලා. ඒ කියන්නේ අර අපායට අවශ්‍ය අඳුර දැන් බුදු සසුන තුලත් ඇති කරන්න කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් මම අහන්නේ මේක සාධාරණ කතාවක්ද? දාද විහාරාධිපති ස්වාමීන් වහන්සේලා බරපතල අර්බුදයකට ලක් වෙලා මේ විහාරස්ථාන කියන ඒවා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ආදායම් උපදවන්නේ නැති ස්ථාන තමයි විශාල වශයෙන්. මේවා පූජනීය ස්ථාන.
මම ඔබතුමාගෙන් අහන්න කැමති ඔබතුමා සමගි ජන බලවේගයේ අධ්‍යාපනය පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රධානියනේ. ඔබතුමා යෝජනාවක් දෙන්නකෝ මේ සහනය දෙන්නේ කොහොමද කියලා.
දැන් පහුගිය හැම රජයකටම අපි ස්තුතිවන්ත හැබැයි මගේ වෙලාව දෙන්න ඕන මට මේ තමුන්වාසගේ ওই ප්‍රශ්න වලටයි හර නැමෙට ගරු මුගලසරේ වන්දුමට මගේ වෙලාව මේ ප්‍රශ්න උත්තර මම ඒකට උත්තරයක් දෙන්න මට වෙනම වෙලාවක් දෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි කියන්නේ දැන් කෘෂිකර්මය කියන ක්ෂේත්‍රය තුන බරපතල අර්බුද දැන් විශේෂහල් පිළිබඳව ලොකු මතවාදයක් තියෙනවා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා මේ 2017 වාර්තාව පදනම් කරගෙන තමයි මේ ඉදිරිපත් කළ තියෙන්නේ කියන්නේ. නමුත් සමාජය තුළ විශාල කතිකාවක් යනවා. මේ ඉස්සල්ලා අපි මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා කියපුවාම කිසි හාල් ඇටයක් මේ රටට ගෙන්නන්නේ නැහැ කියනවා. එතකොට කාබනික ප්‍රතිපත්තිය මේ රටට ගෙනාවේ තමුන්නාස්සේ මේ කෘෂිකර්ම ඇමති නෙමෙයි හැමදේටම
මුලාසනේ මන්ත්‍රීතුමනි මම ඇහුවේ යෝජනාවක් දෙන්න කියලා. මොකද ඔබතුමාගේ යෝජනාව ප්‍රායෝගික කරන්න පුළුවන් එකක් නම් මම කරන්න. ඔබතුමා හොඳ යෝජනාවක් දෙන්න
මම ඉස්සිතේ ගරු.
ඔව් මගේ කතාව මගේ විනාඩි ගන්න යොරුණාට පස්සේ මම නැත්නම් මට ඉඩ දෙනවා නම් මට විනාඩියක් දෙනවා මම තමුන්නාස්සට මගේ උත්තරය දෙන්න. එතකොට කෘෂිකර්ම නෑ ඒක තමයි මට මේ අපේ වේරු කුමාර මන්තුමාගේ ජමින විද්‍යාසින මන්තුමාගේ මට විනාඩි දෙකක් තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාලට කියන්නේ අද මේ විශේෂ එපා බාධා කරන්න එපා මට බිඳ දෙන්න මේ මෙතුමත් බාධා කරා හැම කෙනෙක්ම බාධා කරා. මම කියන්නේ දැන් විශේෂහල් පිළිබඳව විශාල කතිකාවතක්. හැබැයි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා මේක බොරුවක් කියනවා සමාජය තුළ එහෙම කතිකාවක් තියෙනවා. හැබැයි අපේ රටේ ජනතාව මේ වෙනකොට ආනයනික විශේෂහල් පාරිභෝජනය කරනවද නැද්ද කියලා මේ කම අදින් නැතුව කඩිනම් පරීක්ෂණයකට ලක් කරන්න ඕනේ. මොකද ඒක හැමුණොත් මහ විශාල ප්‍රශ්නයක්. එතකොට අපි දැක්ක අද අපේ ෆෝන් වලටත් ආවා යූරියා පොහොර මිල රුපියල් 10000කින් අඩුවේ කියලා. මම හරි සන්තෝෂයටපත් වුණා. හැබැයි රුපියල් 10000කින් අඩුවේ කියලා දාලා ඒකේ මිල දැන් 26000කට ලබා දිය හැක කියලා කියනවා. ධර්ම උලාසනේ මන්දේතුමනි මේ රුපියල් 3000ට 3500 දෙමිච්ච යූරියා මිටිය. දැන් බොහොම ආකර්ෂණීය විදියට රුපියල් 10000කින් අඩුවේ කියලා එනවා. මම බැලුවා මේ ආණ්ඩුවේ මේ ප්‍රගතිශීලී වැඩක්ද මේ කියලා. නෑ 26000කින් අඩුවලා රුපියල් 10000කින් අඩුවලා ඒකේ මිල 26000ක් වෙලා. ඉතින් ඒ වගේ විශාල ප්‍රශ්න තියෙනවා. අද ඒකම අපි කතා කරන්නට ඕනේ මේ ඖෂධ හිගය පිළිබඳව.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි කතා අවසන් කරන්න
කතා කරන්න. ඖෂධ හිගය පිළිබඳව අද පිළිකා රෝගීන් මිය යනවා. මේ ඊයේ පෙරේද අපි දන්න අපේ කටුමද ප්‍රදේශයේ මාවියල ප්‍රදේශයේ පොළඟෙක් දෂ්ට කිරීම නිසා ඇත්ත වශයෙන්ම ඖෂධ නැති නිසා ඉතාමත්ම හොඳ ව්‍යාපාරිකයෙක් මේ ගියා. මේ වගේ මිනිස්සු මේ වගේ රෝගීන් මේ වගේ අසරණ මිනිස්සු අද රට පුරා මිය යනවා. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ බෝලේ එහාට පාස් කරලා මෙහාට පාස් කරලා කොළේ වහලා ගන්න හදන නැතුව මේ ජාතික සභාව කියන සුදුරෙද්දෙන් මේ වැරදි ටික
වහලා
Taman නිර්දෝෂ වෙන්න හදන්නේ නැතුව මේ වැඩපිළිවෙල ගැන සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීම කරමින් මගේ වචන
සම්පූර්ණ
කරලා බොහොම සතුටුයි.
ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි
විශේෂයෙන්ම අද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට වසර එකහමාරකට පෙර යෝජනා කළ COVID-19 වසංගතය ඉතාමත් දරුණු ලෙස රටේ බලපාන අවස්ථාවක තමයි මේ සභාවේදී මම යෝජනා කළේ සර්වපාක්ෂික රජයක වැදගත්කම. COVID-19 ලෝකයේ සියලු රටවල් ආර්ථික සමාජ වශයෙන් එවගේම ඇතැම් විට දේශපාලන පිරිම් සහිතව වැටීගෙන ගිය කාලයක COVID-19 දරුණුම අවස්ථාවල් වලදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට යෝජනා කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මේ රටේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂවල එකමුතුවක් සමග රටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සම්බන්ධයෙන්. සර්වපාක්ෂික ආණ්ඩුවක මූලික කරුණු සාර්ථක වූවා නම් ප්‍රධාන වශයෙන්ම දේශපාලන අර්බුදයක් පහුගිය කාලය තුල මේ වන විටත් තිබෙන බරපතල ලෙස ඇතිවන්නේ නැහැ. ඒ වගේම අද පවතින සමාජ අර්බුද රට තුල මේ තරම් උඩට එන්නේත් නැහැ. මම ඒ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ යෝජනාව ගෙනාවත් ඒ අවස්ථාවේ කිසියම් කෙනෙකුගේ අවධානය යොමුනේ නැහැ සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන්. නමුත් පහුගිය මාස 3ක 4ක කාල සීමාව තුළ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව පමණක් නොවෙයි මේ රටේ ත්‍රෛනිගායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඒ වගේම මාධ්‍ය විවිධ ශේෂ්ත්‍රවල විද්වතුන් කතා කරන්න පටන් ගත්තා කියන්න පටන් ගත්තා රට ගොඩ ගැනීම සඳහා තිබෙන්නා වූ එකම මාර්ගය තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම කියන එක. ලෝකයේ අද අපි පත් වී තිබෙන තත්ත්වයට පත් වෙලා තිබූ ඇතැම් රටවල් වගේම අපිට වඩා ඉතාමත් නරක තත්ත්වයට පත්ව තිබූ රටවල් සර්වපාක්ෂික ආණ්ඩුව තුළ යම් සාර්ථකත්වයක් දැකලා නියමිත කාලයකට මැතිවරණයක් තියලා ඒ කටයුතු සාර්ථක කරගෙන තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් වශයෙන් අපි යෝජනා ඉදිරිපත් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා 15ක් යැව්වා. එයිදී අපි කිව්වා මූලික වශයෙන්ම සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත බලයක් සහිත වැඩපිළිවෙලක් ඒ වගේම රටේ තිබෙන විවිධ ශේෂ්ත්‍රවල අධ්‍යාපන සෞඛ්‍ය කෘෂිකර්මාන්තයේ ගොවිතැන ගොවියා මුහුණ දී තිබෙන බරපතල තත්ත්වය ඒ වගේම තාක්ෂණික අංශ ඒ වගේම බලසක්ෂි ශේෂ්ත්‍රය මේ අංශවල ඇති වී තිබෙන බරපතල අර්බුද සම්බන්ධයෙන් අපේ යෝජනාවල සඳහන් වුණා ඒවාට විසඳුම් මොනවාද කියන එක. ඒ ප්‍රතිපලයක් විදිහට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සර්වපාක්ෂික සමුළුවක් හැදෙව්වේ අපි එක්ක සාකච්ඡා කරලා. සර්වපාක්ෂික සමුළුවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මට මතක හැටියට එක් දේශපාලන පක්ෂයක් හැරුණුකොට අනික් සියලු දේශපාලන පක්ෂ සහභාගී වුණා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා ඒ වැඩපිළිවෙල සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදීමේ කාර්ය ඉලක්ක කරගත් වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යාමට ඒ මූලික සැලසුමේ කමිටුවට බාර දුන්නා. නමුත් ඒ බාර දීලා සත්‍ය දෙකක් ගියාට පසුව තමයි මේ රටේ තරුණ පිරිස් ප්‍රමුඛ විවිධ ශේෂ්ත්‍රවල නියෝජනයන් සහිත පොදුමහා ජනතාව අරගලය පටන් ගත්තේ ගෝල් පේස් පිටියේ. එයින් අපි බලාපොරොත්තු වෙච්ච අපේ යෝජනා සහිත සර්වපාක්ෂික ආණ්ඩුව වැඩපිළිවෙල එතනින් මග හැටියා.
එතනින් නැවතුණා. ඊට පසු වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා පත්වීමෙන් පසුව අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වගේම වර්තමාන ජනාධිපතිතුමාට අපේ යෝජනා අපි ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අවස්ථා දෙකකදී රනිල් වික්‍රමසිංහ මහත්මයා අපිව කැඳවලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් එතුමාලගේ අපේ සාකච්ඡා ඉතා සාර්ථකව ඇති වුණා. මම මෙහිදී කියන්නට ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් වර්තමාන රනිල් වික්‍රමසිංහ මහත්මයාත් දෙදෙනාම මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සම්පූර්ණ කැමැත්ත පළ කළා වගේම ඒ සඳහා ලොකු උනන්දුවකින් කටයුතු කළා කියන එක මම සඳහන් කරන්නට ඕනේ. නමුත් තිබූ යම් යම් බාධාවන් අතරතුර රටේ ආර්ථිකය ආර්ථික අර්බුදයේ බරපතල ලෙස ඉහළ යද්දී ආහාර හිගය, දුගී භාවය, කුසගින්න, දරිද්‍රතාවය, බලශක්ති අර්බුදය, ඖෂධ හිගය මේ වගේ සෑම තැනකම ඇතිවෙච්ච ප්‍රශ්න ඉහළ යනවත් සමගම අපිට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මම හිතන්නේ හරි හැටි කාලයක් යොමු කරගෙන කඩිනම් වැඩපිළිවෙලක් කරන්න ලැබුණේ නැහැ. ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ පිටත මේ ගොඩනැගිල්ල තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ රැස් කරන සාකච්ඡා මගේ මතකයේ හැටියට අඩු වශයෙන් තුනක් පැවැත්වුණා. එතකොට ඒ තුනටම මමත් සහභාගී වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්. ඒ සෑම අවස්ථාවකම තිබුණේ බහුතරයක අදහස සර්වපාක්ෂික ආණ්ඩුවක් සකස් විය යුතුයි කියන කාරණාව. දැන් අද සර්වපාක්ෂික ආණ්ඩුවකට මුල් පිරීමේ අවස්ථාවක් විදිහට ඒ යෝජනාවල තිබූ ජාතික සභාවක් පිහිටුවීමේ කාර්යය සඳහා යම් පියවරක් තැබීමට රජයේ බලාපොරොත්තු වෙන බවක් අපිට පෙනී යනවා. ඒ නිසා තමයි අද විශේෂයෙන්ම විපක්ෂයේ ඉල්ලීම මත අද දවසේ මේ විවාදය දීලා තිබෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක තිබෙන වැදගත්කම මූලික වශයෙන් අන්තර්ජාතික සහයෝගිතාවය. ඒ වගේම රට තුළ වෙන් වී බෙදී විවිධ අදහස් දරන දේශපාලන පක්ෂ සහ විවිධ ශේෂ්ත්‍රයන්හි සිටින විද්වතුන් එක මතයකට ගෙනල්ලා රට වැටලා තිබෙන තැනින් ගොඩ ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ගැනීම. ඒ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ දේශපාලන පක්ෂවල බලය අමතක කරලා සෑම කෙනෙක්ම පක්ෂ වූ ඉදිරි මැතිවරණවල බලය දෙස බලන්නේ නැතුව කොහොමද මේ රටේ ජනතාව පත් වෙලා තිබෙන ඉතාම දුගී තත්ත්වය බරපතල ආර්ථික පීඩනය මම පෙර කී පරිදි කුසගින්න ඖෂධ හිගය වැනි බරපතල ප්‍රශ්නවලින් රට ගොඩගන්නේ කියන කාරණාව. ජාත්‍යන්තර මුල්ලේ අරමුදලේ නියෝජිතයින් ලංකාවට පැමිණි අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්ලේ අරමුදලේ නායකයින් අපිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හමු වුණා. ඒ වගේම පහුගිය මාසයක දෙහික කාලය තුළ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු රාජ්‍ය තාන්ත්‍රිකයින් රාශියක් අපිව හමු වුණා. ඒ සෑම කෙනෙක්ම ඉදිරිපත් කළ අදහස් තමයි රටේ සියලු දෙනා එක තැනකට ඇවිල්ලා එක මතයකට ඇවිල්ලා එක ජාතික සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා නම් රට ගොඩගන්න ඒ සෑම කෙනෙක්ම සහයෝගය දෙනවයි කියන කාරණය. නමුත් අපිට තියෙන කනගාටුව තමයි අපේ යෝජනාවල අපි සඳහන් කරලා තිබුණා කැබිනට් මණ්ඩලය අමාත්‍ය මණ්ඩලය 20කට සීමා විය යුතුයි කියන කාරණාව. ඒ කාරණාව අද වෙනකොට ඉෂ්ට වෙලා නැහැ. වරින් වර අමාත්‍යවරුන් පත් කරමින් වේගයෙන් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් අපි දකිනවා. රටේ තිබෙන ආර්ථික අර්බුදයත්
කාලය අවසන්
සමාජ අර්බුදයත් මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගත් විට මේ තත්ත්වයන් අපි විශේෂයෙන්ම සලකා බලන්නට ඕනේ. රජයේ වගකීම තමයි මේ අර්බුදයෙන් රට ගොඩගන්න නම් අවංක පිරිසක් දූෂණයෙන් වංචාවෙන් සොරකම් කරන්නේ නැති පිරිසක් මේ රට බාර ගැනීමේ අවශ්‍යතාවය. ඒ සඳහා මුල් පිරීමක් විදිහට තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළේ. අද ප්‍රධාන වශයෙන්ම අපිට තිබෙන ප්‍රශ්නේ තමයි මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදීමේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්නට නම් ජාතික සභාව සාර්ථක කරගන්නට එක පැත්තකින් ජාතික සභාවට බලයක් තියෙන්න ඕන අධිකාරීත්වයක් බලයක් මේ පාර්ලිමේන්තුවේ යෝජනාවකින් සම්මත වූ කෙටුම්පත් කරන ලද පනතකින් බලයක් දිය යුතු වෙනවා. අනිත් පැත්තෙන් දූෂණයෙන් වංචාවෙන් තොර පුජ්‍යලයින් ආණ්ඩුවේ සෑම තනතුරකටම පත්වීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීම සඳහා අපේ විදේශ ප්‍රතිපත්තියේ තිබෙන වෙනස්කම් බොහෝ රාශියක් කළ යුතු වෙනවා. විදේශ ප්‍රතිපත්තියේ බරපතල ප්‍රශ්න රාශියක් ඇති වෙලා තිබෙනවා. අන්තර්ජාතික සම්බන්ධතාත් ජාත්‍යන්තර ආයතනත් ඒ වගේම රටේ ජනතාව මේ සඳහා දිනා ගැනීම සඳහා රජයේ විසින් පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු වෙනවා. ජනතාවට පිළිගත හැකි ජනතාව සියලු දේශපාලන පක්ෂ නායකින් ප්‍රතික්ෂේප කරලා තිබෙන වෙලාවක ජනතාවට අපි වැඩපිළිවෙළක් දී යුතුයි. මෙන්න මේ තුල තමයි අපිට මේ රට ගොඩ ගන්න පුළුවන් ජනතාවගේ සහයෝගය දෙන්න කියලා. ඒ නිසා ආණ්ඩුවක සාර්ථකත්වයේ තිබෙන්නේ ගරු මන්ත්‍රීතුමනි ජාත්‍යන්තර සහයෝගයේ එක පැත්තකින් අනිත් පැත්තෙන් ජාතික වශයෙන් රට තුළ සිටින ජනතාවගේ ආශිර්වාදය සහ සහයෝගය රජයට ලැබීම. ඒ කරුණු ඉෂ්ට වෙන්නට නම් මූලික වශයෙන් දූෂණයෙන් වංචාවෙන් තොර වැඩපිළිවෙළක් තියෙන්නට ඕනේ. අපි කියන යෝජනාව ක්‍රියාත්මක වෙන්නට ඒ වගේම හදන ජාතික සභාවට පැහැදිලි බලයක් තියෙන්නට ඕනේ. ඒ කටයුතු සාර්ථක වුණොත් අපිට සහයෝගය දෙන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් අවසාන වශයෙන් විශේෂයෙන් මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදිහට මම දන්නා දෙයක් තමයි රටේ වීගොවියාපත් වෙලා තිබෙන ඉතාම අසීරු බරපතල තත්ත්වය. ආණ්ඩුව වීගන්නේත් නැහැ, පෞද්ගලික අංශයේ ඉතාමත් අඩු මිලට වීගන්නේ. මේ තුල වීගොවියා ඉතාමත් අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. මේ කාරණාවත් සඳහන් කරමින් අපි බලාපොරොත්තු වෙන රටේ ඉදිරි ගමන සඳහා පොදු අරමුණක් පොදු වැඩපිළිවෙළක් පක්ෂ පාට ඒ සියලු ભેද අමතක කරලා එක තැනකට ඇවිල්ලා වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් ඇති කර ගැනීමට සියලු දෙනා එක්වෙමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.